ගරුපී හැරිසන් ඇමතුමා බුදුමාරේ විනාඩි 20යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම මේ 2019 අයවැය සම්බන්ධයෙන් මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කරපු අයවැයේදී සමබරතාවයක් සංවර්ධනය වෙනුනොත් අවස්ථා ගණනාවකදී ගත් පියවර සම්බන්ධයෙන් එතුමා ගත ක්‍රියාමාර්ගය ගැන විස්තර වාර්තා කරලා තියෙනවා. මම නිමල් සිරිපාල සිල්ව අපේ ගරු ඇමතිතුමාගේ කතාවෙන් එතුමා කිව්වා, එතුමාගේ හුඟක් දේවල් මොලේ පෑදිලා තියෙන විපක්ෂයට ගිහපු අවස්ථාවේදී කියලා මට සැකයක් හිතුණා. ඇයි නියෝජ්‍ය කතානායකතුමනි, මෙතුමා අවුරුදු 30ක් පාර්ලිමේන්තුවේ නියෝජනය කරනකොට 25ක්ම ආණ්ඩුවේ හිටියේ, ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරේ. ඉතින් ඔය යෝජනා ක්‍රියාත්මක කරන්න තිබ්බා ඒ කාලේ. එතුමා මේ ඒ හිටපු කැබිනට් මණ්ඩලයේ හිටපු ප්‍රධානී. අපි ඔබතුමාට ගරු කරනවා ජේෂ්ඨයෙක් හැටියට. හැබැයි මේවා සම්බන්ධයෙන් දැන් එතුමා කිව්වා, විශේෂයෙන්ම මම එතුමාගේ ප්‍රශ්නයක් දෙකට උත්තර දුන්න නැත්නම් ඒක ඇත්තට හොඳ නැහැ. දැන් අපි කිරිගොවියා ගැන කතා කරුවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ 2015 පස්සේ කිරිගොවියාගේ කිරි ලීටරේ මිල 3 වතාවක් වැඩි කෙරුවා. රුපියල් 40ට තිබිච්ච කිරි ලීටරේ රුපියල් 70 දක්වා වැඩි කෙරුවා. රටේ දේශීය කිරි නිෂ්පාදනය වැඩි කරන්න විවිධ රටවලින් සත්තු ගෙනල්ලා කිරි නිෂ්පාදනය වැඩි කරලා ඒ වගේම කිරි කර්මාන්තය දියුණු කරන්න ගත්ත අවස්ථා තියෙනවා. මම දන්නවා ඒක කියපු ගමන් කියයි ඒ පිටරටින් ගෙනාපු සත්තුන්ගේ කිරිවල ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඇත්ත, එහෙම ප්‍රශ්නයක්ත් තියෙනවා. හැබැයි සමස්යක් හැටියට ගත්තාම කිරිගොවි ආරක්ෂා කරන්න විතරක් නෙමෙයි, ඒ අයගේ කිරිවලට මිලක් ලබා දුන්නා. මේ අවුරුදු 400 ඇතුළත ඔබතුමා දන්නවා 3 වතාවක් කිරිමිල වැඩි කෙරුවා. ඒක නිසා දැන් කිරි ලීටරයක මිල රුපියල් 70කට එනකන් ඇවිල්ලා තියෙනවා. සමහර තැන්වල රුපියල් 80ට දෙනවා. මහා පරිමාණයේ ව්‍යාපාරිකයන්ගේ කිරි ලීටරයක් රුපියල් 80ට 85ට වගේ ඔබතුමා දන්නවා. බදුල්ල දිස්ත්‍රික් නුවරඑළිය දිස්ත්‍රික්කේ තියෙන අපේ NLDB ෆාම් ගොවිපළවල් වල අපිට පුළුවන් වෙලා තියෙනවා රුපියල් 85ටත් කිරි ලීටරේ විකුණන්න. අර ටෙට්‍රා පැක් ක්‍රමයට කිරි පැක් කරන නිසා ඒ කිරි වලට ඉහළ මිලක් තියෙනවා. එහෙම අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි, මේ ඔබතුමා මව් කිරි ගැන කතා කරුවා. මම ඒ ගැන විස්තර කරන්න යන්නේ නැහැ වැඩිපුර, මොකද මට වැඩිය මව් කිරි ගැන ඔබතුමා හොඳට හඳුනනවා. ඉතින් ඒක නිසා සෞඛ්‍ය ඇමතිවරයා හැටියට දැන් මේ වතාවේ මුදල් ඇමතිතුමා පෝෂණය සම්බන්ධයෙන් ග්‍රාමීය ප්‍රදේශවල දිලිඳු දරුවන්ට කිරිවීදුරුවක් ලබා දීමේ වැඩසටහන පටන් ගන්න තියෙනවා. ඒ සඳහා මුදලක් වෙන් කරලා තියෙනවා. ඒ තුලින් අපිට පුළුවන් වෙයි තවත් කිරි නිෂ්පාදනය කැඳක් දෙන්න අපි ලෑස්ති කරලා තියෙනවා. කැඳක් දෙනවා, කිරිත් දෙනවා. දැන් කිරිත් දෙනවා. ඒ විතරක් නෙමෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපිට ඔබතුමා පොස්පේට් නිධිය ගැන කතා කරුවා. පොස්පේට් නිධිය තියෙන මං ඉන්න දිස්ත්‍රික්කේ මං දන්න අවස්ථා ගණනාවකදී හිටපු ඇමතිවරු ගණනාවක් මේ සම්බන්ධයෙන් විවිධ පරීක්ෂණ කරා. හැබැයි ඒක පටන් ගන්නකොට කොහෙන් හරි බාධාවක් එනවා. මේ සඳහා මුදලක් වියදම් කෙරුවා නම් ඇත්තටම රටේ පොහොර සඳහා ආනයනය කරන මම ඔබතුමත් එක්ක එකඟ වෙනවා. ඒකට බිලියන 38ක් විතර අවුරුදු පතා විදේශීය සමාගම් වලට අපි දෙන්න වෙනවා පොහොර ආනයනය කිරීම. හැබැයි අපිට දේශීය වශයෙන් ඒකට මුදලක් වෙන් කරගත්තොත් මේ ක්‍රමය අපි දෙගොල්ලම එකතු වෙලා පටන් ගන්න වැඩපිළිවෙලක් කරොත්, මොකද හැමදාම රජයක් කියනකොට ඒකට යෝජනා කියනවා, විරුද්ධ පක්ෂේ විරුද්ධ වෙනවා. මේක තමයි මේ කඹෑදිල්ල නිසා රටක් හැටියට අපිට ආපස්සට යන්න සිද්ධ වුණා. ඒක මම ඔබතුමත් එක්ක එකඟයි. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේවර අපිට ලංකා ඉතිහාසයේ වැඩිම වීඅස් වෙන වාර්තා වෙනවා. දළ වශයෙන් මෙට්‍රික් ටොන් මිලියන 3ක විතර අස්වැන්නක් අපිට බලාපොරොත්තු වෙනවා. මේ අස්වැන්න නිකම්ම ආවේ නැහැ. සමහර දැන් එතුමා කිව්වා වර්ෂාව හොඳට තිබ්බයි කියලා මේ අස්වැන්න වැඩි උනායි කියලා. හැබැයි වර්ෂාව හොඳට තිබිච්චි පළියටම අස්වැන්න වැඩි වෙන්නේ නැහැ. හැබැයි ඒ වර්ෂාව රැකගන්න කෘෂිකර්මාන්තයේ වෙනුවෙන් විශාල මුදලක් වියදම් කරලා තියෙනවා. මම ඔබතුමාට මතක් කරන්නම්, ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව මගින 2014 සුළු වාරි මාර්ග සහ වැව් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 1,284ක් දුන්නා. ඒ ගොවි ආරක්ෂා කරගන්න කෘෂිකර්මාන්තය දියුණු කරන්න. අපි 2015 වෙනකොට ඒක මිලියන 2107ක වැඩිවීමක් කරලා තියෙනවා. 2017 මිලියන 3124ක් වැඩි කරලා තියෙනවා ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවට විතරක් ග්‍රාමීය මට්ටමේ තියෙන ඇලවේලි සකස් කරගන්න, වැව් සකස් කරගන්න ඒ වගේ වැඩවලට. ඒ වගේම 2018 වර්ධික නියෝජ්‍ය කතානායකතුමනි අපි මිලියන 2456ක් මේ වෙනුවෙන් වැයදම් කරලා තියෙනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගොවි ජන සේවා මේ දෙපාර්තමේන්තුවට විතරයි. එහෙනම් ඒ තුලින් අපිට පුළුවන්කම ලැබුණා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ වර්ෂා ජලය එක්රැස් කර ගැනීමට, ඒ වගේම ඇලවේලි නඩත්තු කිරීම, මේ තුලින් මේ ජලයෙන් උපරිම සාධාරණත්වයක් ලබා ගන්න, ජලය අපතේ නොයා ඒවා හරියාකාරව පරිහරණය කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. මේ ගෝජන සේවා දෙපාර්තමේන්තුවට විතරක්. ඒ වගේම පළාත් සභා සහ කෘෂිකර්ම අමාත්‍ය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට මිලියන 30,000කට වැඩිය දීලා තියෙනවා මේ රටේ කෘෂිකර්මාන්තය දියුණු කරන්න. ඒ වගේම නවීන ක්‍රම අත්හදා බලලා ඒ තුලින් ප්‍රතිඵල ලබා ගන්න කෘෂිකර්මාන්තය සඳහා. වාරි මාර්ග දෙපාර්තමේන්තුවටත් මම ඔබතුමාට මතක් කරන්නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, තමුන්නාසේගේ ප්‍රදේශයේ ඉඳලා වාරි මාර්ග දෙපාර්තමේන්තුව වැඩ කොටස් මේ අවුරුදු 3 ඇතුළත කොච්චර කළාද? වෙල්ලස්ස නවෝදේ අලුතෙන් වැව් 60ක් අලුත් වැඩියා කරලා තියෙනවා. වෙල්ලස්ස නවෝදේ යටතේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධනයට මිලියන 4000ක් දීලා තියෙනවා. ඔබතුමාගේ දිස්ත්‍රික්කයට මිලියන 2500යි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇලවේලි පද්ධති නඩත්තුව සහ සංවර්ධනයට මිලියන 4000යි. ඒ වගේම ගොඩිගමුව මාතලේ ප්‍රදේශයට මිලියන 250ක්, මුන්දෙනු ආරු ආරම්භ කිරීම සඳහා කුබුක්කංඔයට මිලියන 152ක්, ඒ වැව් 3ක් අලුත් වැඩියා කිරීම සඳහා. ඒ වගේම කින්නෑ කන්තලේ ප්‍රදේශයට මිලියන 33ක්. ඒ විතරක් නෙමෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මහවිලච්චියට මිලියන 254ක් දීලා මහවිලච්චිය වැව අලුත් වැඩියාව සහ ඇලවේලි අලුත් වැඩියාවට, ඒ වගේම මහකණදරාවට මිලියන 113ක්, පදවියට මිලියන 160ක්, අංගමුවට මිලියන 212ක්, රාජාංගනේ අධියර දෙකකින් මිලියන 530ක්. ඒ විතරක් නෙමෙයි අපිට නැගෙනහිර පළාතේ උන්දෙනිච්චි මිලියන 75ක්, නවසිරි මිලියන 111ක්, තූපූරු මිලියන 56ක්, සිරිකුණාමලයට මිලියන 82ක්, ඒ වගේම ජනරංජන වැවට මිලියන 124ක්, පුත්තලම දිස්ත්‍රික්කයේ කච්චි මඩු මිලියන 104ක්, ඒ වගේම කොට්ටු කච්චිය මිලියන 75ක්, බඳගිරිය මිලියන 95ක්. මේ ආකාරයෙන් ගත්තොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මොනරාගල මුතුකණ්ඩියට මිලියන 24ක්, ඒ වගේම බදුලොයට මිලියන 66ක්, මේ විදිහට ගත්තොත් මිලියන 2300ක්. මේ විදිහට ගත්තොත් කෘෂිකර්මයේ අද තියෙන මේ මහා පරිමාණයේ වීඑස් වෙන ලැබෙන්න, විශේෂයෙන්ම ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවට, වාරි මාර්ග දෙපාර්තමේන්තුවට, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට මේ මිලියන 10000 ගණනක් මේ අවුරුදු තුනේ රාජ්‍ය අයවැයෙන් වෙන් කරලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ සැරේ විශාල මස් වැන්නක් අපිට ලැබිලා තියෙන්නේ. මොකද නැත්තම් මේක වැස්ස වැස්සයි කියලා නෙමෙයි, මීට කලින් මීට වැඩිය වර්ෂාව වැඩියෙන් වැහලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. හැබැයි මේ වර්ෂා ජලය රඳව ගන්න දැන් තමුන්නාසි දන්නවා අපේ ප්‍රදේශවලත් මේ සැරේ ගම් වතුර තත්ත්වයට ආවත් එහෙම වැව් කැඩිලා ගියේ නැහැ. ඒ වැව් වලට සහ කෘෂිකර්මාන්තයට දෙන්න ඕන ඉහළ තත්ත්වයක් ලබා දීලා තියෙනවා. මං කියන්නේ මේක විතරක් සාධාරණයි කියලා. ඒකේ ප්‍රතිඵලය අද අපිට භුක්ති විඳින්න ලැබිලා තියෙනවා. ඉඳා වීඑස් වෙන ලැබිලා තියෙනවා. මං පිළිගන්නවා ගොවීන්ට ලැබෙන මේ වී කිලෝ එකට දැන් තියෙන මිල සාධාරණ නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මොකද ඒක වැඩි වෙන්න ඕනේ. හැබැයි හැමදාම අපිට ප්‍රශ්නයක් තිබුණා වී මිල වැඩි කිරීම කොයි විදිහටද කරන්න ඕනේ. වී මිල වැඩි වීම වගේම පාරිභෝගික ජනතාවටත් සාධාරණයක් වෙන්න ඕනේ සහල් මිලේ. එහෙමනම් මේකට ක්‍රමවේදයක් අපි හදන්න ඕනේ. අපි හැමදාම කතා කරුවා මේ ක්‍රමවේදයේ සාකච්ඡා කරුවා රුපියල් 38ට නාඩු කිලෝ එකක් ගත්තාම, සම්බා කිලෝ එකක් රුපියල් 41ට ගත්තාම, සම්බා සහ අපි දන්නවා ගොවියගෙන් ඒ ගත්තට පාරිභෝගිකයට යනකොට රුපියල් 100ට වැඩි අහල් මිල වැඩි වෙනවා නාඩු කිලෝ එක. රුපියල් 100කට වැඩි සම්බා කිලෝ එක වැඩි වෙනවා. හැබැයි මේ වැඩිවීමේ වාසිය පාරිභෝගිකයට ලැබෙන්නේ නැත්නම් මේ නිෂ්පාදනය කරන ගොවියට ලැබෙන්නේ නැත්නම් ඒ නිසා තමයි අපි මේකට ක්‍රමවේදයක් වෙළඳ ව්‍යාපාරිකොත් මෝල්ලිමියොත් එක්ක සාකච්ඡා කරලා නාඩු කිලෝ එක 38ට ගන්නකොට නාඩු හාල් කිලෝ එකක් වෙළඳ පොලේ උපරිම සිල්ලර මිල රුපියල් 80 80ට වැඩි කරලා ඒ ගාන සමබරතාවයක් ඇති කරු. සම්බ කිලෝ එකක් 41ට ගන්නකොට වෙළඳ පොලේ සම්බ හාල් කිලෝ එක මිල රුපියල් 85ට කියලා මිලක් දැන් නියම කරලා තියෙනවා අපි අප්‍රේල් මාසේ පළවෙනිදා ඉඳලා ඒක ගැසට් කරමු. හැබැයි මේ ක්‍රමයේ ගිය විතරක් මදි මේ කන්නේ මම හිතන්නේ අනිවාර්යයෙන්ම යල් කන්නේදි වීමිලේ වැඩිවීමක් සිදු වෙනවා. ඒක අපි රජයක් හැටියට සාකච්ඡා කරලා සාධාරණ මිලක් ගොවියගේ වීමිල රුපියල් 40 වුණොත් ඒ හා සමානව 2.21 වැඩිවීමකින් හාල් මිලෙත් පොඩි වැඩිවීමක් වෙනවා. වාර්ෂිකව මේ ක්‍රමයේ අනුගමනය කරගෙන ගියොත් මං හිතන්නේ ගොවියා ගොවිතැනින් ඈත් වෙන එක අඩුවේ නියෝජ්‍ය කතානායකතුමනි මොකද මේ ක්‍රමයේ විතරක් බෑ අද ලෝකේ අනිත් රටවල් එක්ක සංසන්දනය කරනකොට ඒගොල්ලන්ගේ අලුත් වී ප්‍රභේද මගින් වැඩි අස්වැන්නක් ලැබෙන අපේ තියෙන ඉඩම් ප්‍රමාණය සීමා සහිතයි සාමාන්‍ය ජපානය වගේ රටක වී බුසලකින් උසල් 400ක් විතර ගන්න. හැබැයි අපි තාම ඒ තාක්ෂණයට ගිහිල්ලා නැහැ. එහෙනම් අපිට අලුත් වී ප්‍රභේද හඳුන්වා දෙ යුතු වෙනවා කෘෂිකර්මාන්තයට. නවීන තාක්ෂණික ක්‍රමත් එක්ක ගියොත් මං හිතන්නේ මීට වැඩි අස්වැන්නක් අපේ ගොවියට ලබා ගත්තොත් ඒකේ සාධාරණත්වයක් අපිට ගන්න පුළුවන් කියලයි මගේ පෞද්ගලික විශ්වාසය. ඒ සඳහා අපේ පරේක්ෂණාගාර එවැගේම අපේ විද්‍යාඥයින් එවැගේම අපි ලෝක බැංකුව ආධාර පිලිපීන රජයේ ආධාර මේ සියල්ල එකතු කරගෙන නව ක්‍රමවේදයන් තුලට ගිහිල්ලා කෘෂිකර්මාන්තයෙන් අපි ගොවියා ශක්තිමත් කිරීමේ වැඩසටහනකට අපි යන්න ඉදිරියේදී කටයුතු කරනවායි කියන එකත් මම තමුන් ආසයට මතක් කරන්න කැමතියි. ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි මේ වැඩසටහන යටතේ අපි දැක්කා ගරු මුදල් ඇමතිතුමා සමෘද්ධි සහනාධාර සම්බන්ධයෙන් තීන්දුවක් කරන් තියෙනවා. මම කාලයක් සමෘද්ධි විෂය භාර ඇමතිවරයා හැටියට ඉදිරි මම දැක්කා ගරු නියෝජ්‍ය කතානායකතුමනි 1995න් පස්සේ අපි සමෘද්ධියේ අසාධාරණ වෙච්ච අයට සාධාරණයක් වීමේ අවස්ථාවක් තිබෙම නැහැ. මම දන්නවා 1995 සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හැටියට බඳවාගත්තේ දේශපාලන විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැඩ කරපු අය. හැබැයි ඒ සමෘද්ධිය තෝරා ගැනීමේදී සාධාරණයක් උනේ නැහැ බොහෝ වෙලාවට ඒ පක්ෂෙන් පිට අයට. ඉඳලා හිටලා එක්කෙනෙක් දෙන්නෙකුට සාධාරණයක් වෙන්නේ නැති මම බහුතරයක් දෙනා හැම වෙලේ මේ නිලධාරියා බැලුවේ තමන්ගේ පාක්ෂිකයව ශක්තිමත් කරන්න. ඒක පිළිගන්න වෙනවා කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. හැබැයි ඒක ඊට පස්සේ 95දී මට වැඩි හොඳ රේස්වි දිසානායක මැතිතුමා එතුමා අපේ පැත්තේ ඉන්න කොටත් කිව්වා මේ සමෘද්ධියට බඳවගත්තේ එකක් ඒ පැත්තේ වැඩ කරපු අය මම ඒකට දොස් කියන්නේ නැහැ මොකද UNP ආණ්ඩුව කාලෙත් අපිත් ඒ විදිහට බඳව ගැනීම කරා වගානිලධාරි බඳවගත්තා විශේෂ සේවා නිලධාරි බඳවගත්තා ඒ ක්‍රමයටම කුපනිස මහත්තුරු බඳවගත්තා වගානිලධා මේ සමෘද්ධි සම්වර්ධන නිලධාරි බඳවගත්තා හැබැයි සමෘද්ධිය කියන්නේ මේක ජාතිය ශක්තිමත් කිරීමේ වැඩසටහන ප්‍රේමදාස ජනාධිපතිතුමා 1990 මේ වැඩසටහන ආරම්භ කරනකොට එතුමා පක්ෂපාත ભેදයක් බැලුවේ නැහැ. එතුමා බැලුවේ සාධාරණත්වයේ ඇත්තම නියම දුගී දුප්පත් ජනතාව කවුද කියන එක හඳුනාගෙන තමයි ප්‍රේමදාස ජනාධිපතිතුමා ආදර්ශයක් හැටියට රටටම නැතත් එතුමත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ගණනාවක් තෝරාගෙන ඒ තුලින් ශක්තිමත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න එතුමා කටයුතු කළා. ඒ ජනසභාව වැඩසටහන. ඒක දේශපාලනයක් තිබ්බේ නැහැ. ඒක ඕන කෙනෙකුට අභියාචනයක් කරන්න තිබ්බා. හැබැයි එහෙම අවස්ථාවක් සමෘද්ධියේ තිබ්බේ නැහැ. ඒ නිසා තමයි මේ සමෘද්ධි සහනාධාරයේ දිගින් දිගටම ගෙනීමේදී අසාධාරණකම් ගොඩක් වුණා. සමහරව අහනවා මම දැක්කා විපක්ෂයේ මන්ත්‍රීතුමන්ලා ඇහුවා මේ සමෘද්ධිය දීලා නැවත මේ හිඟන්නු බෝ කරන්න හදනවද කියලා. නැහැ. දිය යුතු සුදුසු පුද්ගලයෝ විශාල පිරිසක් ඉන්නවා තමුන්නාන්සේ ඔබතුමාගේ මැතිවරණ කොට්ටාසයට ගියාමත් බලන්න පුළුවන් මේක අපි මේගොල්ල මොන පාටද මොන පක්ෂද නෙමෙයි හැබැයි මේ දිලිඳු සහනාධාරයේ ලැබිය යුතු විශාල පිරිසක් ගඟොල ඉන්නවා ඒ වගේම මේ සමෘද්ධි සහනාධාරයට මුවා වෙලා සමහර කොටසක් ඉන්නවා ඒ අය ශක්තිමත් වුණත් මේකෙන් ඉවත් වෙන්නේ නැති පිරිසක් ඒකට හේතු තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමෝ මේකෙ ලැබෙන වරප්‍රසාද ගණනාවක් තියෙනවා විදුලි බිල ගත්තොත් ඒකේ අඩු භාගයයි හම්බ වෙන්නේ ජලය ගැනීමේදී භාගයක් හම්බ වෙනවා. ඒ වගේම විවාහයකදී ඒ අයට ගෙවීමක් ලැබෙනවා. දරුවපතකදී ගෙවනවා. මරණයකදී ගෙවනවා. අනිත් පොදු පහසුකම් ගණනාවක් තියෙන නිසා බොහෝ දෙනෙක් ඒ අය ශක්තිමත් වුණත් මේ මෙතනින් නිදහස් වෙන්න ඒගොල්ලෝ කැමති නැහැ. ඒ වගේම තමයි තවත් පැත්තකින් දේශපාලන අතකොලුවක් බවට සමහර තැන්වල පත්කරගෙන තියෙනවා මේ අය තමයි හැමදාම ගමේ දේශප ඒ පක්ෂේ දේශපාලන රැස්වීම් ඒ වගේම දේශපාලනඥයන්ගේ ඕනෑපාකම් ඉටුකරන වේදිකාවල් වලට ගේන්න මේ අය පොළඹවාගෙන තියෙනවා මේ ක්‍රමයේ තුලින් මේ වැඩේ සාධාරණයක් උණයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න බෑ ඒ නිසා තමයි මංගල සමරවීර මැතිතුමා මේ සැරේ සමෘද්ධි සහනාධාරයේ පවුල් ලක්ෂ 6කට දෙන්න එතුමා මේ අයවැයෙන් තෝරා ගැනීම මං හිතන්නේ ඉතාමත් සතුටු වෙන්න පුළුවන් මොකද මේක ආණ්ඩුවේ විපක්ෂයේ එහෙම නැත්නම් මොන පක්ෂද පාටද බලන්නේ නැතුව ප්‍රාදේශීය ලේකම්වරයාට මේ සහනාධාර තෝරා දීම සම්බන්ධ වෙලා ග්‍රාම සේවකට මේ සම්බන්ධ වෙලා සමෘද්ධි නිලධාරියාට මේ සම්බන්ධයෙන් තෝරා ගැනීමට සම්බන්ධ වෙලා මේ කටයුත්ත කරොත් මං හිතන්නේ නියම සුදුසු වෙයි අපි සියලු දෙනාගේම වගකීම ආණ්ඩු පක්ෂ විපක්ෂයේ මේ නැතිබරි පවුල් ටික හඳුනාගෙන මේ කටයුත්ත කරන්න එහෙම නැත්නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි එක අවුරුද්දකට බිලියන 42ක් මේ සමෘද්ධි සහනාධාර වෙනුවෙන් රටේ සල්ලි වියදම් කරනවා හැබැයි නියම සුදුසුන්ට යනවද කියන ප්‍රශ්නේ තියෙනවා දැන් ඔබතුමාට ප්‍රශ්නයක් වෙයි මෙච්චර මුදලක් දීලත් ඇයි තවත් කොටසක් ඉන්නේ කියලා ඒක නිසා මේ ක්‍රමයේ තුලදී විශේෂයෙන්ම මගේ වෙලාව තියෙනවා මට කෙටියෙන් අහුවොත් මට පුළුවන් උත්තර දෙන්න
ගරු සුදුසුකම් නැතුව මේ සමෘද්ධි සහනය ලබා ගන්න ප්‍රතිශතය කොපමණද දැන් සමෘද්ධිය ලබන ඒ 14 ලක්ෂයක් අතරේ
දැන් මං වාසුදේව මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා මොකද දැනට ලක්ෂ 14කට සමෘද්ධි සහනාධාරය ලබා දෙනවා අවු මේ 1995 මේක පටන් ගත්ත දවසේ ඉඳලම තාම මේ ගානේ
ඉන්නවා
24ක් අවුරුදු 24ක් තුල හැබැයි ඔබතුමාම කල්පනා කරලා බැලුවොත් මේකේ මම කියන්නේ මේකේ 100ට 100ක් අයින් කරන්න ඕන කියලා. හැබැයි මේකේ හැමදාම දිය යුතු කොටසක් ඉන්නවා. ආබාධිත වෙච්ච අය, අංග විකල වෙච්ච අය, ඒ වගේ අය ඉන්නවා. මං කියන්නේ එයාට දිගටම දෙන්න ඕනේ. රජයක් හැටියට. හැබැයි මේකේ තාමත් ඉන්න ඔබතුමාට කිව්වොත් සමහර තැන්වල කියන්න කනගාටුයි රජයේ සේවකයෝ ඉන්නවා. ඒ වගේම විදේශගත වෙච්ච අය ඉන්නවා මේ කොටසේ. යාන වාහන තියෙන අය, රජයේ ඉඩම් තියෙන අය මම මේ විෂය භාර ඇමතිවරය හැටියට මාස 5ක් කටයුතු කරපු නිසා මම පෞද්ගලිකව දන්නවා මම දැක්කා මගේ දිස්ත්‍රික්කයේ මගේ ආසනේ එක ග්‍රාම සේවක වසමක පවුල් හතරක් හිටියා ඒ පවුලේ කොරියාවේ ගිහිල්ලා ඉන්නවා දරුවෝ දෙන්නා හැබැයි සමෘද්ධි සහනාධාරය ගන්න ඉතින් මම කියන්නන්නේ ඒ වගේ මේකට නොසුදුසු හැබැයි ඒ ගම්වල ඉන්නවා තව දිය යුතු පිරිස විශාල විදියට ඉන්නවා ඒක නිසා දැනට එස්බි දිසානායක ඇමතිතුමා ඉන්න කාලේ එතුමා සමෘද්ධි ඇමතිවරය හැටියට ඉන්න කාලේ පවුල් ලක්ෂ 8ක් හඳුනාගෙන තිබ්බා මේ අය තමයි දිය යුතු අය කියලා ඒගොල්ලන්ගේ සමීක්ෂණ යන. ඉතින් මේ වතාවේ ලක්ෂ 6කට මුදල් ඇමතිතුමා මුදල් වෙන් කරලා තියෙනවා. ඉතින් මම හිතනවා මේක සාධාරණ විදියට අපි ඔක්කොම එකතු වෙලා පක්ෂපාත ભેදයකින් තොරව දිය යුතු පුද්ගලයන්ට අනිවාර්යෙන් දෙන්න ඕනේ. ඒක රජයක් හැටියට අපි සියලු දෙනාගේ වගකීම.
බඩුපාත තව විනාඩි දෙකක් තියෙනවා.
ඒක නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ කටයුත්ත වෙන්න ඕන. ඒ වගේම මං හිතන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි කෘෂිකර්මාන්තය ගැන නිමල් සිරිපාල සිල්ල ඇමතිතුමා තවත් කිව්වා මේ එළවලු සහ පළතුරු සම්බන්ධයෙන් කටයුතු ගණනාවක් කිව්වා. විශේෂයෙන්ම එළවලු අතිරික්තයක් ඇති වෙලා තියෙනවා. හැබැයි එළවලු මුලේ විශාල ඉහළ යෑමක් සිදු වෙලා නැහැ මේ අවුරුද්ද තුළ. අපි මේ එළවලු අතිරික්තය කොයි විදිහටද පාවිච්චි කරන්න ඕනන්නේ කියලා විශේෂයෙන්ම අපිට පුළුවන්කම ලැබුණා ගිය මේ අවුරුදු 4 ඇතුළත කිල්නොච්චේ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයක් ඇතිකරන්න. අපි දැන් වවුනියාවේ ආර්ථික මධ්‍යස්ථානයේ මේ සිංහල අවුරුදු වලට කලින් අපි විවෘත කරන්න ලෑස්ති කරලා තියෙනවා. මඩකලපුවේ තවත් ආර්ථික මධ්‍යස්ථානයක් හදලා තියෙනවා. ගොවීන්ගේ නිෂ්පාදන එකම තැනකට ගෙනල්ලා අලෙවි කර ගැනීමට මම කියන්නේ ඒ තුලින් විතරක් ප්‍රශ්න විසඳනවයි කියලා. ඒ නිසා දැන් අපි මේ ගොවින්ගේ නිෂ්පාදනවලට දේශීය වශයෙන්ටත් වැඩිය අපි දැන් අලුතෙන් විදේශීය වෙළඳපොළ හොයා ගැනීමේ අවශ්‍යතාවය අනුව අලුතෙන් අපනයන භෝග ගණනාවක් හඳුන්වා දෙන්න දැනටමත් ලෝක බැංකු ආධාර යටතේ වැඩසටහන් ගණනාවක් කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙනවා ගරු කතානායකතුමනි. ඒ තුලින් අපි බලාපොරොත්තු වෙන අපනයන කෘෂිකර්මාන්තයේ සඳහා ගොවීන්ව දැනුවත් කරන්න ඒ වගේම අපනයන කෘෂිකර්මාන්තයට ඉල්ලුමක් තියෙන භෝග වර්ග ගණනාවක් අපි දැන් ගොවීන් අතර හඳුන්වා දෙනවා විතරක් නෙමෙයි ඒ කටයුත්ත කරන්න අවශ්‍ය පහසුකම් ඒගයට ලබා දීලා ඒ කටයුත්තත් කරනවා. ඒ විතරක් නෙමෙයි ගරු කතානායකතුමනි මම විශේෂයෙන් මතක් කරන්න ඕන තවත් කාරණා ගණනාවක් තියෙනවා. අවුරුදු ගණනාවක් තිස්සේ මේ රටට තමන්ගේ ශ්‍රමය කැප කරලා මේ රාජ්‍ය සේවයේ හිටපු විශ්‍රාමිකයන් මං හිතන්නේ 75,000කට වැඩි ඒ අයට හැමදාම ලොකු කනස්සල්ලක් තිබුණා. ඒ අයගේ තරුණ කාලේදී මේ රට වෙනුවෙන් සේවය කරලා තමන්ගේ ශක්තිය කැප කරලා ඒ අයගේ සාධාරණයක් වුණේ අනිත් වැටු විෂමතාවයේ සම්බන්ධයි. මං හිතන්නේ ඉතාමත්ම හොඳ තීන්දුවක් අරන් තියෙනවා මේ මුදල් ඇමතිතුමා මේ වැටු විෂමතාව ඉවත් කරලා ඒ අයට සාධාරණයක් කරන්න. මේක ප්‍රශ්නයක් විසඳිච්ච මේක පක්ෂ පාට ભેදයක් නෙමෙයි මේ රට වෙනුවෙන් ඒ අය සේවය කළා තිබේ. ඒ නිසා ඒ ගත්ත ක්‍රියාමාර්ගයේ සම්බන්ධයෙන් අපේ ප්‍රසාදයේ මුදල් ඇමතිතුමාට මේ ප්‍රකාශ කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා. ඒ විතරක් නෙමෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි දැන් මේ අයවැයේදී මම දැක්ක හැම ශේත්‍රයක්ම ආවරණය කරලා තියෙනවා. යුද හමුදාවේ, පොලිසියේ පහුගිය කාලවල ලොකු අඳෝනාවක් තිබුණා. විශේෂයෙන්ම පොලිසිය ගත්තාම විශාල සේවාවක් රට වෙනුවෙන් හැමදාම පැය 24ම සේවය කරන නිලධාරීන් හැටියට යුද්ධ කාලයේදී විශාල සේවාවක් කරා. හැබැයි අවුරුදු ගණනාවක් ඒ අයගේ නොවිසඳිච්ච ප්‍රශ්නේ අපිට පුළුවන් වුණා අපේ රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමා ඇමතිවරයා හැටියට පොලිසිය භාර ඇමතිවරයා හැටියට ඉන්නකොට 140කින් පොලිස් සේවයේ වැටුප වැඩි කරන්න. ඉතිහාසයේ කවුරුත් මේ ගැන හෙව්වේ නැහැ. හැමදාම හුඟක් අය දැක්කේ පොලිසියේ වැරදි පැත්ත විතරයි. පොඩි ප්‍රශ්නයක් ඇති වුණොත් ඒ ඔක්කොම කුණු ටික පොලිසියට. භාරේ උද්ඝෝෂණය කරත් ඒකේ වැරද්දත් පොලිසියට. රටේ වැරද්දක් වුණත් ඒකෙත් අවසානට පොලිසියට. හැබැයි ඒ තත්වයෙන් වැරද්ද විතරක් ඇති කරගත්ත අයගේ පොලිසියේ වැටුප් විෂමතාවයන් ඉවත් කරලා ඒ අයගේ උසස් වීම් ශ්‍රේණි විතරක් නෙමෙයි 140කින් පොලිසියේ පඩි වැඩි කරන්න පුළුවන්කම ලැබුණා. රාජ්‍ය සේවය අනිකුත් රාජ්‍ය සේවකයන් ගත්තාම අපි දැක්ක රාජ්‍ය සේවකයන්ගේ වැඩුම වැටුප් වැඩි කරේ මේ රජයෙන් කියන එක පැහැදිලිව කියන්න ඕනේ. එකවර රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් කරලා තියෙනවා. ඉතිහාසයේ කවදාකවත් ඒ විදිහට රාජ්‍ය සේවකයන් වෙනුවෙන් උනන්දු වෙච්ච රජයක් මම දැකලා නැහැ. මේ කාල සීමාවේදී අපිට රාජ්‍ය සේවකයන්ගේ වැටුප 10,000කින් මීට ඉස්සෙල්ලා වතාවේ වැඩි කරලා වගේම මේවර අයවැයදී මොන ප්‍රශ්න තිබුණත් රජයක් හැටියට ඒගොල්ලන්ගේ සේවාව වෙනුවෙන් හිතලා රාජ්‍ය සේවකයන්ට දීමනා ලබා දීමකුත් කරලා තියෙනවා.
අනිත්
කාල සීමාවත් ඒත් එකම ගරු නියෝජ්‍ය කතානායකතුමා, අපිට අමතක කරන්න බෑ අවුරුදු 30ක් 30 මේ රටේ තිබිච්ච භීෂණ යුද්ධේ. ඒ යුද්ධය නිමා කරන්න මේ රටේ යුදවිරුවන් කැපකිරීම කෙරුවා. හැබැයි යුද්ධේ හැමදාම යුදවිරුව සමහර අය යොදාගත්තේ දේශපාලන වාසියවලට විතරයි. ඒගොල්ලෝ මහපාරවල උද්ඝෝෂණය කෙරුවා. හැබැයි මේ අයවැයේදී මංගල සමරවීර මැතිතුමා මුදල් ඇමතිවරයා හැටියට යුද හමුදා සේවාවන් වල ඔබතුමාට දකින්න ඇති කරුණ නියෝජ්‍ය කතානායකතුමනි, අවුරුදු 20කින් වැඩි කරලා නැහැ ඒගොල්ලන්ගේ දීමනාව. සමහර දීමනාව නිල ඇඳුම් දීමනාව වැඩි කරලා නැහැ. අපි හැමදාම හමුදාවේ නිලධාරියාගේ යුනිෆෝම් එක දැක්ක අවුරුදු 20ක් බැරි වුණා එයාගේ යුනිෆෝම් එකට සාධාරණයක් කරන්න. එයාගේ ගෙවල් කුලියට සාධාරණයක් කරන්න අවුරුදු 20ක් යනකම් හම්බුනේ නැහැ. හැබැයි අපි හැමදාම කිව්වා රට බීරගත්ත රණවිරුව මේ අයට සාධාරණේ කරන්න ඕනේ. මෙවර තමයි පැහැදිලිවම යුද හමුදාවේ සහ ත්‍රිවිධ හමුදාවේ කමාන්ඩෝස්ලාගේ ඒ මුදල වැඩිකරන්න මංගල සමරවීර ඇමතිතුමා කටයුතු කෙරුවා. මං හිතන්නේ ඒක ඉතාමත්ම ශ්‍රේෂ්ඨයි. මොකද මේ රණවිරුවන් ගැන අපි කතා කරනවා, ඒ අයගේ ජයග්‍රහණයන් ගැන උනන්දු වෙනවා, උදම්මනනවා. සමහර අය රණවිරුව පාවිච්චි කරලා දේශපාලන වාසි ගන්න හැදුවට මුදල් ඇමතිතුමා එයාට සාධාරණයක් කරලා තියෙනවා. ඒ කියන්නේ මම තමුන්නාසයට මතක් කරනවා.
තවත්
ගණනාවක් තියෙනවා. අපි කාරක සභා අවස්ථාවේදී මේ ගැන ඔබතුමාට ඉදිරිපත් කරන්න කටයුතු කරනවා. වගේම විශේෂයෙන් මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමාට බොහොමත්ම ස්තුතිවන්ත වෙමින් මේ මුදල් ඇමතිතුමා ඉදිරිපත් කරපු අයවැය රටේ සියලු අංශයන් සමබරව සොයා බලා තියෙනවා කියන එකත් මතක් කරමින් ඔබතුමාට ස්තුති කරමින් මං නිහඬවෙනවා.
බොහොම ස්තුති. Honorable Kodeeswaran, you have 8 minutes.
ගෞරව සභකි தலைமை தாங்கும் பிரதி சபாநாயகர் அவர்களே, இன்றைய 2019 ஆண்டு கௌரவ மங்கள சமரவீர அவர்களினாலே சமர்ப்பிக்கப்பட்ட இந்த வரவு செலவு திட்டத்திலே இந்த நாட்டினுடைய பொருளாதாரம், இந்த நாடு பொருளாதார ரீதியாக எதிர்நோக்குகின்ற பிரச்சினை, அதற்கான தீர்வு என்கின்ற விடயங்களை மையப்படுத்தி இந்த வரவு செலவு திட்டம் அமைக்கப்பட்டிருக்க வேண்டும். ஆனாலும் இந்த வரவு செலவு திட்டமானது தற்காலிகமாக மக்களை திருப்திப்படுத்துகின்ற ஒரு வரவு செலவு திட்டமாக இருக்கின்றதே தவிர, இந்த நாட்டின் பொருளாதாரத்தை, இந்த நாட்டில் உள்ள ஏற்றுமதி வருமானத்தை ஊக்குவிக்கின்ற அல்லது வேலைவாய்ப்பை அதிகரிக்கின்ற, மக்கள் எதிர்நோக்குகின்ற பிரச்சனையை தீர்க்குகின்ற ஒரு வரவு செலவு திட்டமாக இது அமைய வேண்டும். ஆனாலும் இந்த வரவு செலவு திட்டத்திலே பல மாற்றங்கள் கொண்டுவரப்பட வேண்டிய அவசியப்பாடு இருக்கின்றது. இந்த வகையிலே இந்த வரவு செலவு திட்டத்திலே விசேடமாக வடகிழக்கிலே வாழுகின்ற மக்களுக்கு ஒரு சாதகமான ஒரு வரவு செலவு திட்டமாக இது அமைவதை விட்டு நான் இந்த இடத்திலே நான் பாராட்டுகின்றேன். பல விடயங்கள் வடகிழக்கிலே வாழுகின்ற நலிவுற்ற தமிழ் மக்களுக்காக சில வரப்பிரசாதங்கள் இந்த வரவு செலவு திட்டத்திலே வழங்கப்பட்டிருக்கின்றது. இந்த வகையிலே வடகிழக்கு அபிவிருத்திக்கென்று 5000 மில்லியன் ஒதுக்கப்பட்டிருந்தாலும் அந்த நிதியானது இந்த வருடத்திலே 2500 மில்லியனாகவும் வருகின்ற வருடத்திலே 2500 மில்லியனாகவும் வேறுபடுத்தப்பட்டிருக்கின்றது. ஆனால் உண்மையிலே அந்த 2500 மில்லியன் என்பது வடகிழக்கு அபிவிருத்திக்காக பனை நிதியம் என்ற அந்த நிதியத்துக்கு வழங்கப்படுகின்ற நிதி மிகவும் போதாத ஒன்றாக காணப்படுகின்றது. இந்த 5000 மில்லியன் நிதியையும் வடகிழக்கு அபிவிருத்திக்கு இந்த வருடத்திலே அது வழங்கப்படும் என்றால் உண்மையாக அது பாராட்டக்கூடிய விடயமாக இருக்கும். ஆகவே இந்த விடயத்தை கருத்தில் கொண்டு 5000 மில்லியனையும் எங்களது இந்த வருடத்திலே வழங்குவதற்கான அந்த நடவடிக்கையை மேற்கொள்ள வேண்டும் என்று இந்த இடத்திலே கூறிக்கொள்ள விரும்புகின்றேன். மேலும் இந்த நாட்டின் பொருளாதார ரீதியான முன்னெடுப்புகளை மேற்கொள்வதற்கு எப்பொழுதும் இந்த வரவு செலவு திட்டம் எதிர்காலத்தை நோக்கியதாக, எதிர்காலத்தை மையப்படுத்தியதாக, ஏற்றுமதி வருமானத்தை அதிகரிக்கத்தக்கதாக, பொருளாதார ஸ்திரத்தன்மையை ஏற்படுத்துவதற்காக, தொழில் வாய்ப்பை வழங்குவதற்காக வழங்கப்படுகின்ற ஒரு வரவு செலவு திட்டமாக, முன்னோடியான வரவு செலவு திட்டமாக அது அமைக்கப்பட வேண்டும். அந்த வகையிலே இந்த வரவு செலவு திட்டத்திலே சில மாற்றங்களை கொண்டுவர வேண்டிய அவசியப்பாடு இருக்கின்றது. இந்த நிலையிலும் எங்களது அடிப்படை தேவையான பல விடயங்கள் முன்னெடுக்கப்பட வேண்டிய நிலை இருக்கின்றது. எங்களது உரிமை ரீதியான, சாத்திய ரீதியான சில விடயங்கள் முன்னெடுக்கப்பட வேண்டியிருக்கின்றது. அந்த விடயங்களுக்கு முக்கியத்துவம் கொடுக்க வேண்டிய நிலைப்பாடு இருக்கின்றது. அந்த வகையிலே கல்முனை பிரதேச செயலகம், வடக்கு பிரதேச செயலகத்தை தரமுயர்த்துவதற்கான அந்த நடவடிக்கை முன்னெடுக்கப்பட்டிருக்கின்ற இந்த காலகட்டத்திலே நாங்கள் ஏற்கனவே கௌரவ பிரதமர் அவர்களிடம் கொடுத்த வேண்டுகோளுக்கு இணங்க அந்த பிரதேச செயலகம், வடக்கு பிரதேச செயலகம் தரமுயர்த்தி தருவதாக அவர் வாக்குறுதி அளித்திருந்தார். ஆனாலும் நேற்றைய முன்தினம் இந்த பாராளுமன்றத்திலே பேசிய பாராளுமன்ற உறுப்பினர் அவர்கள் இந்த வடக்கு பிரதேச செயலகத்தை தரமுயர்த்தக்கூடாது, இதனை பிரிக்கக்கூடாது என்ற பல முனைப்பான கோரிக்கைகளை இதிலே முன்வைத்திருந்தார். இது தமிழ் மக்கள் மத்தியிலே மிகவும் மனவேதனைக்குரிய ஒரு விடயமாக இந்த இடத்தில் பார்க்கப்படுகின்றது. உண்மையிலே தமிழ் மக்கள் நிர்வாக ரீதியான ஒரு அலகை பெறுவதற்காக கல்முனையிலே வடக்கு பிரதேச செயலகம், இந்த வடக்கு பிரதேச செயலகமானது 29 கிராம சேவர் அலுவலகத்தை உள்ளடக்கியதாக அந்த பிரதேச செயலகம் இருக்கின்றது. இப்பொழுதும் ஆளணியை கொண்ட மற்றும் அதற்கான ஒரு பிரதேச செயலாளரை கொண்டதாக பாரிய கட்டிட தொகுதியை கொண்டதாக அங்கு பிரதேச செயலகம் 1999 ஆம் ஆண்டிலிருந்து அந்த பிரதேச செயலகம் இயங்கி வருகின்றது உபபிரதேச செயலகமாக. இந்த வகையிலே அந்த பிரதேச செயலகத்துக்கு தேவையான சகல ஆலணியும் வழங்கப்பட்ட நிலையிலும் அதற்கென்று டிசிசி கூட அமைக்கப்பட்ட நிலையிலே தனியான இன்டர்னல் டிரான்ஸ்பர்களை கூட செய்கின்ற அந்த அதிகாரம் கொண்ட அந்த நிலையிலே இருக்கின்ற அந்த பிரதேச செயலகத்தை 29 தமிழ் பிரதேச செயலகத்தை பிரதேச சபைகளை உள்ளடக்கிய 29 ஜிஎன்டியூசனை உள்ளடக்கியதாக அந்த பிரதேச செயலகம் காணப்படுகின்றது.
You have two more minutes.
இந்த பிரதேச செயலகத்தை தரமுயர்த்துகின்ற இந்த நடவடிக்கைக்கு எதிராக
பார்லமெண்ட் உறுப்பினர் என்னை சம்பந்தப்படுத்தி பேசியதால் குறிப்பிடுகின்ற கல்முனை வடக்கு பிரதேச செயலகம் உங்களுடைய பேச்சிலே சொல்லுகின்றீர்கள் எல்லா அதிகாரங்களும் காணப்படுகின்றது. எனவே அதை அவரே ஏற்றுக்கொள்ளுகின்றார். இங்குள்ள பிரச்சனை உங்களுடைய பிரச்சனை நிர்வாக ரீதியான பிரச்சனை அல்ல, காணி சம்பந்தப்பட்ட பிரச்சனை, ஒரு சர்ச்சைக்குரிய
பிரச்சனை.
இரு சமூகங்களும் ஒற்றுமையா
வாழ்கின்ற
சம்பந்தமாக பிரதமர்
இந்த
வேளையிலும் பிரதி சபாநாயகர்களே தனது வங்குரோத்து அரசியலை நிலைநிறுத்துவதற்காக ஹரிஸ் அவர்கள் இந்த கல்முனை பிரதேச தமிழ் பிரதேச செயலகத்தை தரமுயர்த்துவதில் தடையாக இருக்கின்றார். இது மிகவும் கவலைக்குரியதும் வேதனைக்குரிய விடயமாக இருக்கின்றது. இந்த 29 தமிழ் பிரதேசங்களை உள்ளடக்கிய இந்த பிரதேச செயலகத்தை தரமுயர்த்தாமல் தடுப்பதற்கு இவருக்கு யார் அந்த அதிகாரத்தை கொடுப்பது? தமிழர்களின் இடத்தை, நிலத்தை, காணியை பிரித்து போடுவதற்கு இவருக்கு யார் அதிகாரம் கொடுத்தது? எந்த விதத்திலும் சாய்ந்தமரது பிரதேச சபையை பிரிக்க வேண்டும் என்பதற்காக, பிரித்து கொடுக்க வேண்டும் என்பதற்காக தமிழ் நிலங்களையும் தமிழர்களையும் தமிழர் ஒற்றுமையையும் பிரித்து துண்டாடுகின்ற அந்த கேவலமான அந்த வங்குரத்து அரசியலை செய்கின்ற இந்த கேவலமானவராக ஹரிஸ் அவர்கள் இருக்கின்றார்கள். இவர் தமிழர்களின் பிரதிநிதியை, தமிழர்களின் பிரதேசத்தை இவர் தடுத்து நிறுத்துவதற்கு இவர் யார்? அந்த பிரதேசத்தை குறைப்பதற்கு இவர் யார்? கௌரவ சபாநாயகர் அவர்களே, எங்களது கௌரவ பிரதமர் அவர்கள் வாக்குறுதி தந்திருக்கிறார். கல்முனை வடக்கு பிரதேச செயலகத்தை தரமுயர்த்தி தருவதாக வாக்குறுதி தந்திருக்கிறார். அதனை அவர் தர வேண்டும், அதற்குரிய நடவடிக்கையை அவர் எடுக்க வேண்டும்
என்பதனை
இவர் கடந்த அரசியல் குழப்பகரமான சூழ்நிலையிலே சாய்ந்தமரது பிரதேச சபையை பிரித்து கொடுக்க கூடாது என்று அவர் பிரதமரிடம் வேண்டுகோள் விடுத்திருந்தார். அது எங்களுக்கு தேவையில்லை. சாய்ந்தமரது பிரதேச சபை பிரித்து கொடுக்க வேண்டும் என்பதற்காக தமிழ் பிரதேச செயலகத்தை அல்லது தமிழ் பிரதேச சபை அவர் அதற்குரிய இதை நீ அவர் செய்ய வேண்டும். இப்படியான ஒரு கேவலமான செயற்பாடுகளிலே அவர் இறங்கியிருக்கின்றார். மிகவும் மனவேதனைக்குரிய விடயம். தமிழர்களின் இடத்தை, தமிழர்களின் பிரதித்துவமான இடத்தை அவர் குறைப்பதற்கு அவர் யார்? கல்முனை என்பது 90% கல்முனை நகரம். ஆனால் இந்த இடத்திலே கல்முனை 90% தமிழர்களை கொண்ட பிரதேசத்திலே அந்த பிரதேசத்தில் இருக்கின்ற மக்களுக்கு அந்த உரிமையை கொடுக்காமல் தடுத்து நிறுத்துவதற்கு இவர் யார்? இவருக்கார அந்த அதிகாரத்தை இந்த வங்குரோத்து அரசியலை செய்வதற்கு, அவரது அரசியலை நிலைநிறுத்துவதற்கு யார் அவருக்கு அந்த அதிகாரத்தை கொடுத்தது? தந்திரவாயத்தை, தமிழ் மக்களை பிரித்தாளுகின்ற தந்திரவாயத்தை, தேசிய நல்லிணக்கத்துக்கு எதிரான விடயங்களை செய்கின்ற ஒரு கேவலமான அரசியல்வாதியாக இருக்கின்றார். இவரை நான் வன்மையாக
கண்டிக்கின்றேன்.
நீங்கள் காமினி ஜாயக்கிற பெற அமைத்துமா?
Sit down. Please sit down now.
Please
sit down.
Sit. My time. Thank you.
Garu Sabha. Garu. ඔබතුමාට
විනාඩි 20යි.
මගේ කමාන්ඩ් එකට තමයි වාඩි වුණේ.
බොහොම හොඳයි.
හරියට නැහැ. අයි මේක ඉවරයක් නැහැ. අද මම කරු දෙක කතානායතුමනි.
නැහැ. ඒ දෙකනේ තියෙන මෙතුමයි කතා.
මචං කිව්වේ.
ගරු මෙතුමාට විනාඩි 20යි තියෙන්නේ. විනාඩි 20යි තියෙන්නේ.
20යි නේ. ඔව් හරි. අද මම මේක ප්‍රකාශ කරනවා ගරු මුදල් ඇමතුමා ඉදිරිපත් කළ මේ අයවැය මගෙන් කීප දෙනෙක් අහද්දි මට කියන්න සිදුවුනේ මේක දේශපාලන චන්දිර කරපු දෙයක් නෙවෙයි අපේ මගේ මිත්‍ර මම බොහොම ආදරය කරන ආලන්ද විගණගත්ත ගරු නිබාල සිරිපාල ඇමතුමා කතා කළ එතුමා කිව්වා වැසිකිලි 30,000ක් එතුමා හැදවලු ගම්මානක ඌව බලාතේ මදුලේ දිසේගේ එතුමාට ඒ ගම්මේ පළාතේ ඡන්දය ලැබුණාලු 30,000ක් මම පැහැදිලි කියනවා උගත් එවැනි වැදගත් ඒ පොට්ටුවේ දැන් සිටින මංගල අපේ මගේ මිත්‍ර නිමල් සිරිපාල මැතිතුමාට මේ අපි මේ වැසිකිලි දෙන්නේ ලංකාවේ නැති 270,000කට පමණ නැතුව තියෙන බව සමීක්ෂණය ලැබිලා තියෙනවා ඡන්දයක් ගන්න නෙමෙයි අපි වැසිකිලිගෙන් ඡන්දයක් බලාපොරොත්තු මේ රජය ගරු නියෝජකතරතුම අපි එහෙම කරලා නැහැ පවුලක් අසරණ මොණරාගල දිස්ත්‍රික්කයේ අපේ කැලින්ම මගේ මිත්‍ර රංජිත් මැමතුමාගේ ඔබතුමාගේ පලාපේ මංගල මැමතුමා විශාල මුදලතුමා සංවර්ධන වැඩපිළිවෙලක් ඇති කළා ඒකෙන් එළියුණාලු සමීක්ෂණ වලින් ග්‍රාම සේවා මට්ටමේ වැසිකිලි නැති 25,000ක් පවුල් ඉන්නවා කියලා. පවුල් 25,000ක් ඉන්න තමන්ගේ ආර්ථික දුබලතාවය නිසා තමන්ට අවශ්‍යතාවය තිබුණත් කරකවන්නේ යයට ඒ වැසිකිලි 25,000ටම අද මුදල් දීලා. මොරාගල දිස්ත්‍රික්කයේම ඒ පවුල් වලට වැසිකිලි ලබා දීමට පියවර ආරම්භ තියෙනවා. ඒ අධ්‍යක්ෂකම තුල මුදල් එමෙතුමා මේ ලංකාවේ දැන් මෙතන ඉන්න පාසල් දරුවෝ හිටියා. අයිසක පවුලක් තමන්ට මැටිගේ ඉඳගෙන හරි තමන්ට වැසිකිලක් හදන්න බැරි කම වත්කම නිසා ඉඳලා නම් එයාගේ දරුවෝ ටික නිදාස හදවට පිස්සු දෙන්න පාසල් මධ්‍ය මහාවිද්‍යාලයට ජාතික පාසලට යනවා නම් ඒ ළමයාගේ මානසිකත්වයේ ලැජ්ජාවක් අර තමන්ගේ දින කියන්න බැරි කනගාටුක වේදනාවකින් මිරිකෙමින් ඔහු ඒ පාසලේ තමන්ගේ ගෙදර වැසිකිලියක් නැහැ කියලා ඉන්නේ. එනිසයි මුදල් එමෙතුමා මේ අයවැය මම කියන්නේ මංගලගේ මගුල් අයවැයක් විදිහට ජනතාවගේ සුබ සාධන. ජනතාවගේ ආර්ථික සංවර්ධනයේ තරුණ අසහනය ඇති කරන තරුණයා තරුණිය සංවර්ධනයට හවුල් කරගන්න අයවැයක් විදිහට මම එකයි මගුල් අයවැයක් විදිහට ප්‍රකාශ කරන්නේ. එනිසා අද විශේෂයෙන් මේ අයවැය දිහා බැලුවම මමත් මේ දේශපාලනේ ජයජන මෙතුමා කාලේ ඉඳලා 77 ඉඳලා එන කෙනෙක් විදියට මම දකින්නේ එක්සත් ජාතික පක්ෂයක් ඡන්දේ දියා බලලා කරනවා නම් අපිට හැම වෙලේම රවට්ටන්න දේවල් කරන්න තිබුණා කෙරුවේ නැහැ හැමදාම කලේ රජයක් විදියට අපි බලයට ඇවිල්ලා එද්දි එන්නේ පෙරමුණේ විපක්ෂය හරි එදා හිටිය අය රට බංකොලොත් කරලා ආර්ථික කබාසිනිය කරලා අපි බාර ගන්නවා අපි මොකද කළේ අපි ආර්ථික ශක්තිමත් කෙරුවා වත්කම් වැඩි කෙරුවා රටේ සංවර්ධනය වේගවත් කළා ඒ කිරීම තුළින් ඊළඟට ආයේ කරන්නේ අර විපක්ෂයේ පොහොට්ටු වෙන අය අර ඔක්තෝබර් 20 ඉඳ කළා වගේ අර එතන ගිහිල්ලා මම දන්නවා ස්පීසානක වෙන අය ගිය තිය තැන කාලා වමාරලා තමයි එන්නේ එතුමා 2002 චන්ද්‍රකාර රජයේ ඉඳලා එදාත් එතුමා ඒ වගේ UNP ට ඇවිල්ලා GLP-ස්ලා බන්දුලගුණ වර්ධ මෙතුමාලා ඔය ඔක්කොම ඇවිල්ලා රජයක් ඇති කෙරුවා. ඊළඟට UNP ඇතුලේ ඉඳගෙන මම දන්නවා මම සභාපති. ඇතුලේ ඉඳගෙන මොනවද කරන්නේ වර්කින් කමිටු ඉස්සෙල්ලා. දැන් ඉස්සෙල්ලා දවස් රාත්‍රී ඔය අය හුඟා කල්ලි හදලා බේද කරලා බෝක කමිටියේ මහානෝකුත් ගියා. එයා හුඟක් අනිත් පැත්තට ගිහිල්ලා ඉන්නවා. ඉතින් මේ වගේ මේ රටේ අස්ථාවරයක් ඇති කිරීමේ UNP-ක් කවදාවත් කරන්නේ නැහැ. අපි දන්නවා 26 වෙච්ච ඔක්තෝබර් 26 වෙච්චදී මම ජනාධිපතිවගේ චීනයේ තියෙන බුදුරන් වහන්සේක 13 වාසල කරුණේජ කතා නැතුමිනි. 1961 සිරිමාව බණ්ඩාර මෙතිනිය මේ 13 වාසල සතියේකට නිදාස චතුරාර්යසේදීලා වන්දනා මාර්ගණ අවස්ථාව දීලා තිබුණා. එහෙම තිබිච්ච ඒ අවස්ථාවේ මම චීනයේ ගියලාවේ මම ජනාධිපතිවගෙනුත් මේ චීන ජනාධිපතිවට ලියුම අරගෙන ගියේ ඒ 13 වාසල දෙන්න මාසෙකමහට වන්දනා මාර්ගණ රටේ ජනතාවට අවස්ථාව දෙන්න කියලා. ගියා රෑ ආරංචි වුණේ මොකද්ද? අන්න රජයේ වෙනස් කරලා අර හොර පොටු නීති රෝදි කැබිනට් මණ්ඩලයක් අගමැතිවරයෙක් එක්කපත් කළා කියලා. මම ආපහු එහෙමම ආවා එළියම නිදාණි දීලා යවන්න කියලා. ඒතර මේ මාස දෙකේ වෙච්ච පාඩුව මේ රටේ මම කියනවා අවුරුදු දෙකමාරක් රට පස්සේ ඇරියා. සමෘද්ධි අපේ හැරිසන් ඇමතුමා සමෘද්ධි ඇමති විදියට 1994 ඉඳලා සමෘද්ධිය කියන එක ආරම්භ කරලා එස්පී සානක ඇමතුමාලා 2017 වෙනකම් මේ සමෘද්ධි ලිල්දාරින්ගේ සේවයක් ස්ථිර කෙරුවේ නැහැ. කළේ මොකද්ද? මේ සමෘද්ධි ලිල්දාරින් දිහා තියාගෙන ඒ සමෘද්ධි අහිංසක ලිල්දාරින්ට ආණ්ඩුව අතකොළුව විදියට ආණ්ඩුවේ වැඩ කරන උද්ඝෝෂණ කරවන්න ඒ අහිංසක කාන්තාව එහෙම අරගෙන යෑමයි කළේ. හැරිසන් ඇමතුමා තමයි එදා 2018 ඒ එදා ස්ථිර කිරීමේ අනුමැතිය කැබිනට් මණ්ඩලය අරගෙන ඔක්කොම කරලා අනේ ස්පීසරක මෙතුමා අර නීති විරෝධී ආණ්ඩුවේ ඇමති වෙලා පත්තිල් දෙක දෙනවා. මේ වගේ බොරු සෝබන වැඩ තමයි කරන්නේ. ඒ නිසා ඒකෙන් වෙච්ච රටේ මම කියන චෝදනා කරන මම කියන චූදිතය විදිහට අපි 2000 ඉතිහාසයේ පරිවර්තන අපි දන්නවා. අන්න මැතිවරණයක් තිබිලා පාර්ලිමේන්තු වෙනසක් වුණා නම් අන්න ඒ වර්ෂයේ අතුරු ශේෂයක් ගේන අයවැයක් තාවකාලිකව නියම ස්ථිර අයවැය එනකන් ගේනවා. නමුත් ඒක නෙමේ කරු නියෝජකයන්තුන් මේ ගණන් වුණේ. අර නීති විරෝධී හොර ආණ්ඩුවක් පත් කරගත්ත නිසා අපේ අයවැයක් අපි ඉදිරිපත් කරන්න හිටියේ නොවැම්බර් මාසේ 2018. ඒවා බැරි වුණා. අද අපි මේ මාර්තු මාසේ මේ අයවැය ගැන අපි අප්‍රේල් 5 වෙනකන් යනවා විවාදේ. රටේ ඔක්කොම සංවර්ධන හිටියා. රට සම්පූර්ණ පසුබාලා. ඒතර මේ තුලක මේ ආණ්ඩුව කළ හොර ආණ්ඩුව විදිහට පාලකව එදා කරපු විපත රටේ ජනතාවට අද බර උස්සලාන්න වෙලා තිබුණා. ලෝකයේ සංචාරක අංශයෙන් ලෝක සංග්‍රහව කෙලිම කිව්වල යන්න ලංකාව පරාදීසයක් කියලා ඒ වෙලාවේ අපේ ආණ්ඩුව දෙදී. මොකද උනේ? ඔක්තෝබර් 26 ඒ කරපු විපතත් එක්ක සංචාරකයෝ ලෝකේ රාජ්‍යවල් කිව්වා යන්න එපා ලංකාවට කියලා. එකම රාජ්‍යයක්වත් බාරගත්තේ නැහැ. ඒ හොර නීති විරෝධී ආණ්ඩ කැබිනට් මණ්ඩලයේ ආණ්ඩුව කිසිම රටක් බාරගත්තේ නැහැ. පිළිගත්තේ නැහැ. මුළු ආර්ථිකය බේරා වුණා. ඇමරිකන් ඩොලර් බිලියන ගණනක් ලංකාවේ විදේශික තැන්පත් කළ මුදල් ආපහු අරගෙන ගියා. ආජෝක යන්න වුණා. අද මුදල් ඇමතුමාට පිංසිය දෙන ස්ථාවරත්වයක් ඇති වෙලා. මේ රටේ ආර්ථික වැඩපිළිවෙලකට බැහැලා විතරක් නෙමෙයි මෙතුමා විශ්වකර්ම විදියට මේ අයවැයෙන් අපිට දීලා දෙන කරු නියෝජක කතාහරි තුමනි මහා සංවර්ධනයක්. මොකද්ද මේ සංවර්ධනය? එක පැත්තකින් සුබ සාධන ඒ දෙනවා. ලෝක කිසිම රටක නැති විදිය සුබ සාධන දෙනවා. අනිත් පැත්තෙන් සංවර්ධනයක් දෙනවා. අද මේ තුලකින් අපි කතා කරනවා නම් අද තිබෙන මේ ආර්ථික දුගී භාවයේ තුරන් කිරීමට මේ මුදල් ඇමතුම ආරම්භ දෙන පියවර රාශිය විනාඩි 20ක කියන්න බෑ. මම මේ තිබෙන රාශියල් බැලුවාම ආර්ථික සංවර්ධනයේ මොනවා 2014 ඉස්සෙල්ලා තිබිනේ දල දේශ නිෂ්පාදන සීරිය 11ක් ලෙස අඩු මට්ටමක පැවති රජයේ ආදායම 2000 වර්ෂයේදී 15% වැඩි කිරීමට පුළුවන් වුණා. ස්ථාවරත්වයක් ආණ්ඩුවක් අන්න එක්සත් ජාතික රජයක් අද තනි UNP කැබිනට් එකක් තියෙන්නේ. මම 2015 ජනවාරි 8 වෙනිදා නිමල් සිරිපාල මැතිතුමාට මම බොහොම ආදරේ ගරු කරනවා. අපේ ඉන්නවා කෑගලේ අපේ මන්ත්‍රීතුමාත් අපේ මිත්‍රයා ඔබතුමා දන්නවා එදා අපි න්‍යාය පත්‍රයක මණ්ඩලය ගන්නේ ඕන යෝජනා 40 60ක් 70ක් ගන්නවා. එදා කොච්චර ඔබතුමාට විරුද්ධතාවල් කල් දානවා හැමදාම තීරණයක් ගත්තේ නැහැ. අවුරුදු 3මාරක්. ඇමතුමනි හිටපු මම ඔබතුමාට කියනවා මම ඇමතුමා ජනාධිපතිවට කිව්වා. අද අපි 80ක් විතර යෝජනා ගේනවා. අවුරුදු 3මාරක් කල් දානවා අවුල් වෙනවා බෙදෙනවා කල් දානවා මත දානවා කල් දැම්මා. තීරණ ගත්තේ නැහැ. අද මේ රජය එක්සත් ජාතික කැබිනට් මණ්ඩලය ජනාධිපතිතුමා මුලසනේ ඉන්නවා. කිසිම ભેදයක් වාදයක් නැහැ. අපි 70ක් 80ක් පැය දෙක කාමරින් පැය දෙකෙන් ඔක්කොම අනුමත කරලා ක්‍රියාත්මක වෙනවා. ඕන සතිය ඉල්ලන්නේ මුදල් ලැබෙතුමා. මෙන්න දෙකේ වෙනස. අපි අවුරුදු 9මාරක් අපි හිටියට එකට තුටේ වාඩිල හිටියට රටේ අවශ්‍ය සංවර්ධන වැඩි පිළිවෙල ක්‍රියාත්මක කිරීමේ තීරණ ගත්තේ නැහැ මතවාදවල දාලා. මට ඇත්තටම සැකයක් විදියට මොකද මම ජේෂ්ඨේ. මම කල්පනා කරන මේක ප්ලෑන් කරලා හොඳ ප්ලෑන් සලසුම් ගෙනලා කැබිනට් දාදී ඔබතුමාලේ එම්එම් අය මේක ප්ලෑන් කරලා ඇවිල්ලා කල් දාලා විරුද්ධතාවය ප්‍රකාශ කරලා ජනාධිපති කරන්න දෙයක් නැහැ. එහෙනම් ඔක ඊළඟ බලලා කමිටුව කියලා දානවා. කිසි දෙයක් නැහැ දැන් අද ඇමතුමනි. ඒ නිසයි මේ හොඳ අයවැයක් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් උනේ. මම පැහැදිලිව කියනවා මම ඔක කතා කරන්නේ මම ඔබතුමාට මඩ ගහනවා කාට මඩ ගහන්නේ මේ අපි රටේ දියා බලලා අපි වැඩ කරන්න ඕන. එතකොට ඒ තුලක මේ තියෙන අයවැයේ බැංකු ස්ථාවරත්වයක් විදේශ වත්කමක් එක්ක අපි දන්නවා මේ අවුරුද්ද ඔබතුමා දන්නවා දිගටම කැබිනට් මණ්ඩලයේ ඉද්දී පෞගේ රජයේ තිබිච්ච සම්පූර්ණ පෞ 9 දහරි ගත පොලි මම ඊර අහගෙන හිටියා ටීවී එකේ නිවුස් වල අද උදේ ගියා දෙරණේ ලොකු වැඩ කෙරුවලු ඕ ඇත්ත කෙරුවා ඔබතුමා විදුල බල ඇමතිතුමා හිටියා මොකද්ද කල්පිට හතර දින කෝල් පවර් එක අලුත් යුනිට් මැෂින් දෙක ගෙනාවේ නෑනේ සෙකන්ඩ් හෑන්ඩ් එකක් චීනේ පට්ට ගහලා ගහලා පර්ණ එකක් ගෙනල්ලා චීන ඒ සමාගම හයි කරුවා ගත හයි කරුව දවසේ ඉඳලා කැඩෙනවා කැඩෙනවා තාම හදනවා ඒක ඉතින් මේ කමිෂන් ගෑවිලි වලින් මම කියන්නේ නියෝජ කතාරිතුමනි අපි ඒකාධිකරණයයි තාම පිටුල දින් මට තේරෙන්නේ නෑ සාධිකරණ දෙකක් ඔව්
ගරු සියමලා පිටිය මන්ත්‍රීතුමා
කියන එක කියන්න ඔව් ගරු ඇමතුමනි නොරොච්චෝරේ නොතිබුණා නම් අද අපේ රට කරුවලේ ඒ වගේ මතක තියාගන්න
හරි ඇමතුමා කරුවල එක හරි හරි දැන් ඔබතුමා කැඩෙනවා කරුවල කරුවල කියන නාමයේ
ඔබතුමා මම
ගයිල මහා පර්ණ මැෂින් අද ඔබතුමා මගේ
පස්සේ
අලුත් කම්පැනි මේකත් ගෙන තයි කරුවේ
නෑ ඔබතුමා
දෝෂනා
කරපු නිසා
ඔබතුමා අපේ නෙමේ ඒ ආණ්ඩුවේ
ඔබතුමා ඉඩ දුන්නා
එතුමා ඇමතුරු ඔක්කොම චෝදනාත්ම පිළිගත්තා කිව්වා
ඇමතුමනි
ඒ නිසා මම හිටර මොකද මගේ කාලේ ඇමතුමා මට
වැරදි ඒක
ඔබතුමාට තියෙන විනාඩි 7යි කොහොමද
මේ වෙලාවේ ගන්න දුප්පත්කම නැති කරන්න අපි මේ ගන්න වැඩි පිළිවෙල තුල අපි දුප්පත්කම නැති කිරීමට කරන්නේ චන්දු ගුණුව කිරීමේ අපිට මේ අවස්ථාවේ කරු කතා නැතුමනි අපි කරන කටයුතු වල මංගල ආයවැයෙන් බලන්න කොච්චර දීලා දෙනවද කියලා සමෘද්ධි දෙනවා 60,000 6,00,000කට 6,00,000ක් දෙද්දී එහෙනම් මේ මාස ඉදිරි මාසයක තුල අපේ තීරණ කරලා තියෙන්නේ හැම ආසනයකම පක්ෂ ભેදයෙන් තොරව පක්ෂ ඇහැයින් බලලා දාසියම සමෘද්ධිය ක්‍රියාත්මක කළේ පක්ෂ ભેදයෙන් තොරව දුප්පත්කමේ අඩිතාරම තුල ඒ හැම කෙනෙකුටම දීම තමයි අපි කරන්නේ හැබැයි අල්ලේ කන සීනි වගේ ඒ සමෘද්ධියේ මම කියන්න හොඳම නිදර්ශනක් ස්වභාවිතවනි වයබ සංවැමිතිය ඉදිරියේ මම කැදෙව්වා දිසා ලේකම් ඒ කියලා ඔක්කොම මිට මාසේ කමරි ඉස්සෙල්ලා මම ඇහුවා එතනින් ඉන්න අයගෙන් ගල්ගොම ඒජී එකෙන් ඇහුවා තුමියගෙන් මට කියන්න පෞගේ අවුරුදු 20 සමෘද්ධියේ වැඩ පිළිවෙල තුල පෞල් කීයක් බිලියන ගන්නක් දීලා අහිංසක ජනතාව රටේ ජනතාවගේ සල්ලි පවුල් කීයක් ධනවත් කරලා ලැයිස්තුවෙන් අයින් කරුවද කියලා ඇහුවා. අනේ සභාපතිවරුනි, නියෝජක කතානිතුමනි, පවුල් සීයයි අවුරුදු 20 ගන්න. අපි හදවතින් අහමු, මේ අයගේ ආර්ථික දියුණුව වෙන වැඩ පිළක් කරුවාද? නැහැ. ඒ මුදල දුන්නා මිසක් සීනල් එකන්න. අපේ කියමාර චීන කියමනක් මාළුව කන දෙන්න එක නෙමෙයි අපි කරන්න ඕන. බිලිබෙත්ත දෙන්න ඕන. මම වයඹ සංවැලපිටිය දිහාත් මම ඒ වැඩපිළිවෙලයි ආර්ථික දියුණුව වෙන වැඩපිළිවෙලකට මම එතරම් ක්‍රියාත්මක කරන්නේ. මම ප්‍රධානමන්ත්‍රී දිහාත් එහෙමයි කළේ. මේ රටේ සහනදර දෙනවා කියලා ඒකේ ඡන්ද ගුණයක් එන්නේ නැහැ කවදාවත්. ඒක නෙමෙයි අපේ අරමුණ වෙන්න ඕන. ඒ අය නැගිටවන එක ආර්ථිකේ. අපි අඹ ගම්මාන ඇති කරන්න යනවා. සැලසුම් හදලා ඉතර නෙමෙයි අපි ක්‍රියාත්මක කරනවා. ඒ අඹ ගම්මාන තුළින් එක පවුලක් නෙමෙයි මුළු ගම්මාන ග්‍රාම සංගණුවාරකට ආර්ථික දිනුවල මම ඒ කලයි ප්‍රධානමන්ත්‍රී ඉදිරියට කළේ එහෙමයි. ඒ නිසා අපි මේ පෑවිලි කියනවා කතාව නෙමෙයි. අද මේ අයවැයෙන් දීලා තියෙනවා සෑම මාසයක්ම දිනු කිරි වැඩිපිළිවෙල වලට. එන මේ වැඩිපිළිවෙල තුළ අපි මේ දීලා තියෙන මුදල් මෙතුම මුදල් අපි ගැම්පර් ගමි පෙරලේට දෙනවා. ගත්තාම විශාල මුදලක් කවදා දීලා දුන්නේ? മന്ത്രിවරු දුන්නේ ලක්ෂ 100යි පෞගේ රජේ කාලේ. ඒ අද දෙනවා මිලියන 200ක් ගිය අවුරුද්දේ කිව්වා මිලියන 300ක් මේ අවුරුද්දේ. අපි ඒවට ඇලු සැලසුම් හදලා දාලා තියෙනවා. එන්න ඕන මෙහාට එන්න. ඒව ඕන මෙහාට එන්න. ආවත් දෙනවා. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ඒ අපම ඒ 100 ඉතරයි නෑ. ඒක ආවත් දෙන්නම්. ඒක නිසා ඒක බොහොම ආදරෙන් දෙන්න පුළුවන්. ආවත් දෙනවා. ඒ නිසා කරු කතා නැහැ තුමනි, නියෝජක කතා නැහැ තුමනි. ගන්න දරුවන්ට කොහෙද රක්ෂණ ක්‍රමයක් ගෙනාවේ? ඒ දරු රක්ෂණ ක්‍රමය තුලින් දරුවන් ඉදර නෙමෙයි අම්මා තාත්තාට තියෙනවා. ඒක පෞද්ගලික හොස්පිටල් එක ප්‍රයිවට් හොස්පිටල් එකටත් ගියයි. එහෙනම් එතනින් අද දරුවන්ට වෘත්ති අධ්‍යාපනය දෙන්න යන්නේ. අයියේ වෘත්ති අධ්‍යාපනය ඕනා නැත්නම් අද උපාධියක් කරා මොකද වෙන්නේ? අපි ඔක්කොම දේශපාලක වර්ධිය මේකට චූදීතියෝ. අවුරුදු පහක් නිදාස අධ්‍යාපන ඇති කරේ කවුද? CWW කන්නාගර මැතිතුමා, UNPA. මහබල ශිෂ්‍යත්ව ගෙනාවේ කවුද? මහබල ශිෂ්‍යත්ව ගෙනාවේ ලලිත අදුවදලි දිවංගත ජයජන රජෙන්. 2500යි කිව්වේ. 2015 මෛත්‍රී රණිල රජේ කිව්වා අපි 5000 කරනවා කියලා ශිෂ්‍යෙන්ට. මහබල ශිෂ්‍යත්ව මම ආර සුරක්ෂිත ඇමති සම්පකාර මටයි ගැසට් කළාවේ. අපේ අග්‍රමිචකාරතුමා කමිටුවේ සභාපති 5000ක් අද ගෙවනවා ශිෂ්‍යයින්ට. ලෝකෙ කොයි රටේ දෙන්නේ? මට කියන්නේ ලෝකෙ කොයි රටවල් කීයක තියෙනවද කියලා. 2007 පළවෙනි ශ්‍රේණියේ විශ්වවිද්‍යාල සමතනක. නමුත් ලංකාවේ සුබසා 2000 ගන්න කවුද දෙන්නේ? වකගඩු වලට සම්පූර්ණයෙන්ම රජේ රෝහලින් පිළිකාවක් හැදුනොත් නැතිනම් ඔබ හර්ධවස්ත නැවිතිලා ඒක ලැබෑ වුණා නම් රජේ රෝලේ ලක්ෂ 200 සෞඛ්‍යම රාජිත සිරත් මෙතුමා ඇතිකල තුළින් අද දුප්පත් කියලා පෝසත් කියලා නෑ. පෝසත් කෙනාට වඩා දුප්පත් කෙනාට රජේ රෝලින් විසුම සාධන ලැබෙනවා.
බුදුමාර විනාඩි දෙකක් තව තියෙනවා.
මේ විදියට අපි බලන්නේ ඇයි මනුස්සකමින් අපේ ආගම තුළින් ආපු ආභාසයක් මේක. ඒ නිසා මේක තුළ අපේ අනුරාධපුරේ ඉන්න අපේ ගරු මන්ත්‍රීතුමේ ඉන්නවා රජරට ප්‍රදේශ. අපි දියුණු කරන්න දේශගුණික විපර්යාස ඇති වුණා කියලා අපි නිදහස ගන්න ජලාස අපි ඇති කරනවා. දැදුරේ මාවේ ඔබතුමාට දැකේ කැබිනට් පත්‍රිකාවක් ගේනවා. ඔබතුමාත් විවාහ ජීවිතේට පාතල වෙද නියුජ කතා හිතුවා සඳ ලංකාවේ යකාබෙදියල්ල කියලා තිබුණා. ඒ ගෝටයිම්බර යෝධයා ගිරිලොඩ මෙයා හැදුවා වතුර ගෙනියන්න මාතම්පේකින් හැඩෙනකම් වතුර ගෙනියන්න බාවය හරහා බැම්මක් ගල් බැමිය වේ කොන්කිට තිබුණේ. ඒ බැම්ම දැන් කැඩිලා ගල් වල තියෙන ඔක්කොම හා ගල් අද වාරිබාර දෙපාර්තමේන්තුව එක්ක මම මෙයා කරලා ආසන බැංකු ඇමරිකන් මිලියන ඩොලර් 200ක් දැන් ඒක මුදල් අමාත්‍යසේ ලේකම්තුමා මැනිලා යනවා කිව්වා මාර්තු මාසේ ගිහිලා ඒ කතා කරලා එනවා මොකද්ද ඒ මහා යාය කිව්වේ පොල්වත්ත නෙමෙයි ඔබතුමා අර මහා යාය පොල් මඩලේ වත්ත නෙමෙයි මහා යාය කිව්වේ මේ යකබද ඇල්ලෙන් එදා කෙනිච්චා මාකදර වැවට මාකදර වැවේ ඉඳලා මාදපේහා හලාවත පුත්තලම වෙන්න පොනාත්තන්ගේ බිංගිරිය අක්කර 35 කට විතර ගොඩමඩ මේ ජලය ගෙනිනවා අද මාවේ ජලය 99 9 ක් වෑන්නේ මොදට මෙන්න මේ විදිහට එක්සත් ජාතික පක්ෂය කපි කරන්න රටක් හැදෙන්න දේශබල හැකි නෙමෙයි බලන්න ඕන මේ තියලා දෙන මිලියන 300ක් අද අපිට දීලා තියෙනවා මේක ඔන්චිල්ල නටන්නේ නෙමෙයි ගම හදාන්න පවුල හදාන්න පුද්ගලය හදාන්න එන්ටර්ප්‍රයිස් ලංකා තුලින් අපි මොනවද කරන්නේ තියෙන විනා නැගිටින එකට වඩා ගරු මන්ත්‍රීතුමනි නැති ගමේ ඉන්න තරුණ තරුණියා බංකෝවට කාලගත කරන්න නෙමෙයි අපි යොමු කරනවා ඒ අයට මේක තුලින් ගන්න මම අද වහම ඇමති විදියට සංවර්ධන හැම ආසනයකම පුත්තලම කුරේ දිස්ත්‍රික්ක චේම්බර් එක ඇති කරනවා ඒ ඇති කරලා ඒකෙන් ඒ මුදල් චේම්බරේට එන ගන්නවා වගේ තරුණ තරුණිය ඔක්කොමයි ව්‍යාපාරින ඔක්කොමත් අරගෙන අන්නේට බයි ලංකා තුලින් අපි යොමු කරන එක පැත්තකින් දාගම ගැතුමා කීයේ කතා කරා මගේ කාමරේ නිල්දරේ ගිහලා අපි හදනවා ගම්මාන අපනහන පළ එක ගම්මානකට දාගම ගැතුමා කව 20000ක් ඒක පවුලෙන් පවුලට දීලා ග්‍රාම සංගණනෝ දික්ප්‍රියප්ත කරනවා දෙයි කොලේ ඉල්ලනවා පිටරටට බුදුවල බය ප්‍රයෝජන ගන්න බුදුව තරනවා දුරේ මුර්ගා ගහේ කොලේ ඉල්ලනවා අන මාදම් පිටිනවා ડોක්ටර් කෙනෙක් ડોක්ටර් ජීවක එතුමා ජීඑම්ඔ එකේ වර්ජිනල් කරන කෙනෙක් නෙමෙයි එතුමා ෆැක්ටරි දාලා ෆැක්ටරි 13ක් තියෙනවා දේ කොලේ අපනන කරනවා මගේ ඉල්ලන කන්ටේනර් කන එන අපි ව්‍යාප්ත කරලා හිටවන්න ඕන මුරුංගා කොලේ ඉල්ලනවා කරල ඉල්ලනවා හයි ප්‍රෝටීන් තියෙන එක අනෝදා මේ පැයිනට හරියන දේවල් කලමනාකරිත සලස්මකට මිනිස් රවට්ටන්නේ නෙමෙයි පැහැදිලි වැඩි විලන්න පසුගම්මාන අපේ ඉන්න මිත්‍රයා මේ හිටේ අපේ හැරිසන් කෘෂිකාර වාරි බාර කොම ඉන්නවා පසු හිටියා ඔබතුමාලා බැසිල් රාජපක්ෂ මැතුමා ගිවිසුමක් ගහලා නිව්සීලන්ත ඕස්ට්‍රේලියානු ජර්සි හරක් ගෙනාවා මම ඉතනම සස්වේ මගේ නෝනා ජර්සි හරක ගත්ත ඒ කාලෙත් ගෙනාවා අනේ ඇටකොටු ගොඩ ඉදලයි කිරි ලීටර දෙකක් ගන්න බෑ කැබිනට් එකේ මේක අපේ ආණ්ඩුව ඇවිල්ලා ඒ ගිවිසුම හැටියට අපිට නවත්තන්න බෑලු හැරිසන් එමෙතුමා මට කියනවා මම කොහොමද ගේන්න එපා ජනතු මට කිව්වා කැබිනට් එකේ මේ නිව්සීලන්ත ජර්සි වගේ අය හරියන්නේ නෝරෙඩේ දරයි ගමේ අයට බෙදන්න නැවතුණ මිලියන 800ක් ඩොලර් අපිට ගෙවන්න වෙලා වන්දි ගෙවන්න එනවලු මම ඒ ඈ ඔක කියන්නේ කොහොමද
විනාඩි දෙකක් ඔබතුමා ඔබතුමාගේ කාලය අවසන්යි
මම නවත්තන්න පයිස්පස් මල්ලි මම
ඒ
නේවිලි මම හැරිසන් එමෙතුමා ඇවිල්ලා තියෙනවා ගිවිසුමත් එක්ක ඒ ජර්සි ගිවිසුම ඒ කරුව බැදිරාවි බක්ස මම සභාවට ගේනවා මම දැනුත් කිව්වා මට දෙන්න කියලා අපි මකාව තේජන කරන නෙමෙයි අපේ අය හරි කරන හොරකම් අපේ අය හරි වංචා කරනවා නම් ගේන්න අධිකරණයට මේ පාර්ලිමේන්තු සුද්ධ භූමියක් එන්න ඕන මම එතනයි ඉන්නේ මම දේශබලයි වෙන්නේ අන්නේ ටිකුනේ විදිහට අධිකරණේ එකයි තාම ක්‍රියාත්මක මට තේරෙන්නේ තුනක් දානවා කිව්වා මම ආනවා ඊළඟ කැබිනට් එකේ දෛනික නඩුටි ගහන්න ඔය පැත්තේ එන්න බුලා මේ පැත්තේ එන්න බුලා මේක පිරිසුදු පුණ්‍ය භූමියක් එන්න අර නඩු වලට මොකද එන්නේ දේශ කතා හරි දුන්නේ මාද මගේ හැට කාචයක් දාලා තමුණාසල ගහපු පිරිසලෙන් එතන මොකද නඩු වලට එන්නේ කියලා මම ඔබතුමයන් අහනවා නඩු ටික දාන්න ඕන ගේනවා දෙක
ඔබතුමයන් ඒකට අවශ්‍ය පීවර ගරු කතන
පීවර ගන්නවා ගන්න ඕන නීතිය
ඔබතුමාගේ කාලය අවසන්යි
මේ නීතිය ගමේ මිනිහට පොදු මිනිහට ඉතරක් මේක විශේෂ වරප්‍රද පන්තියක් නෙමෙයි මේක ඉන්නේ ජනතා අපත් කරලා එන අය එන කතා නැහැ නියෝජ කතාවේ තුමනි ඒ නීතිය හදන ආදර්ශ පාන මෙතන බැරි නම් ගමේ මිනිහාගේද බලාපොරොත්තු වෙන්නේ ඒ නිසා නඩු දාන්න ඕන මම බලාපොරොත්තු වෙන මම පැමිණ කරලා තියෙනවා මං කිව්ව කතා නැතුවත් ඔබතුමා ඒක මන් දන්නවා රංජිත් ඔබතුමා තුවා තියදියා නීතිය හැදලා නීතිය ක්‍රියාත්මක අන්න එතකොට විනයක් අන්න ලෝක නීති අධ්‍යකරණයෙන් අධිකරණය පෙන්වන්නේ ජනාධිපතිවරයා පත් කර තුන් දෙනෙක්ින් ශ්‍රේෂ්ඨ අධිකරණේ මිනිස් මණ්ඩලය හත් දෙනාම කිව්වා නීති රෝධී ආණ්ඩුව පත් කළේ කියලා. අන්න ස්වාධීන අධිකරණයක් ඇති වුණා. ශිරාණි බණ්ඩාර මහත්මිය අධිකරණ ශ්‍රේෂ්ඨ අධිකරණ අග්‍රවිශිකාරතුමිය මම ප්‍රධානමැති වෙලාවේ මට උදව් වුණ කෙනේ නීති විද්‍යාල විදුහල්පතිනිය පරිසර පනත් වයඹ හැදුවා. එතුමිය මට උදව් වුණා.
ඔබතුමයි කාලේ අවසානය කරුවා මතක.
හරි ඒ විනාඩි තප්පර කියන. එතුමියට මොකද වුනේ? අර මේ ජනසවිය නෙමෙයි මේ දිවිනගම බැසිල් රාජපක්ෂ උනා ගෙන ආපු ශ්‍රේෂ්ඨ අධිකරණයේ 13 සංසද විරුද්ධයි කියලා ප්‍රතික්ෂේප කළා කියලා අනේ තාත්තා අයියා ජනාධිපති හින්දා මල්ලි බලය පාවිච්චි කරලා මේ කෙනල්ල පැයටෙන් එතුමිය නෙරපෙව්වා. මම දැක්කා ගෙනාපු හැටි එතුමිය බොහොම ආපු හැටි. එතුමිය තර නියතමාන එක දවස මම අපේ ගෙදරට මම කොළඹ ගෙදරට ආයේ කුරුප නිලධාරීත් ඉන්නවා. එතුමිය ආවේ ත්‍රිවිල් එක මේ නීති විද්‍යාල විදුහල්පතිමිය මම කියන්නවනේ ඒක. එතකොට මම ඇහුවා ඔබතුමිය දැන් යන්නේ මං ආයේ ත්‍රිවිල් එක නගලා යනවා කියලා කිව්වා. බලන්න
දැන් අවසාන කරන්න ඕන ඔබතුමා.
අපි ගේන්නව නැවත සංයුක්තිය නීතිය මෙරට ක්‍රියා කරන්න ඕන. මේ ආයවැයෙන් කරන්නේ එහෙනම් මංගලගෙන මේ එක්සත් ජාතිපක්ෂයේ තනි එක්සත් ජාතිපක්ෂයේ කැබිනට් මණ්ඩලයේ පළවෙනි මංගල ආයවැය කියලා කියනවා. එහෙනම් මේක අපි රට හදනවා. රටේ දුප්පත්කම නැති කරනවා. ආර්ථික දියුණුව කරනවා. අපි යන අරමුණ ඒකයි මේ රට ලෝකයේ සංචාරකයන්ගේ පරාදීසයක් විදිහට වංචා දූෂණ මත්කොඩු මත්ද්‍රව්‍ය ඔක්කොම නැති කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.